ප්‍රශ්නය රූප ලෝක සහ අරූප ලෝකවලට හේතු වන සංඛාර හා ඒ ලෝකවල ස්වභාවය පිළිබඳ විස්තරයක් කරන්න ලැබෙන්න කියලා ඉල්ලීමක් කරනවා. කාම ලෝක අනාතයි ආදී ලෙස ගැනෙන කර්මස්ථානයේ සිහි කිරීමේදී ලෝක යන්නේ සත්වයා සත්භාවයෙන් බැඳෙන අරමුණ සැලකීමද? එසේ සත්භාවයෙන් බැඳීම නිසා විපාක ලෙස ඇතිවන කාම ලෝකය, රූපාවචර බ්‍රහ්ම ලෝකය, අරූපාවචර බ්‍රහ්ම ලෝකය ලෝක සැලකීමද මේවා නිවැරදි වන්නේ කොහොමද කියලා මේ අහන්නේ. මේ ලෝක හැදෙන්නේ කොහොමද, මොනවන හේතුවින්ද හටගන්නේ, සියලු ලෝක කියලා කියන්නේ කොහොමද, සිහි කරන්නේ කියලා මේක අහන්න ක්‍රමයක් මේ තියෙන්නේ. කාම ලෝක කාම සංඛාරයෙන් හටගන්න, රූප ලෝක රූපාවචර සංඛාරයෙන් හටගන්න, අරූප ලෝක අරූපාවචර සංඛාරයෙන් හටගන්න. දැන් මේ ටික ඉස්සෙල්ලාම ඔය ක්‍රමේ තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ලෝක කියලා කියනකොට ආධ්‍යාත්මික ලෝක, බාහිර ලෝක දෙකම ලෝක වලට වැටෙනවා. ඇයි මේ ලෝක කියන්නේ කියන වචනේ දකින්න ඕනේ. මේකට හැබැයි නිරුක්තියක් තියෙනවා, මේක තව දෙනක නැහැ. කාම ලෝක ආදි වශයෙන් කියනකොට මේ ලෝක කියන වචනේ ඉස්සරහ තෝරා ගන්න ඕනේ. ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ කියලා මේක යම් කිසි විදිහකට මේ අටුවාවල විග්‍රහ කරනකොට අර්ථවලට වෙන්නේ. නමුත් ඒකත් එයින් එහා වෙන්නේ නැහැ මොකද්ද කියේ. කැඩෙන පලුජු වෙන නිසා ලෝක කියනවා කියတဲ့ එක ඕක සිංහල තෝරලා තියෙනවා. ලුජ්ජති පලුජ්ජති इति කියේ. පලුජු වෙනවා කියන අර්ථයට අරගෙන. එතින් ලොජ්ජති පලොජ්ජති කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන නිසා ලෝක කියනවා කියන අර්ථයෙන් තමයි ලෝක කියන එකට සිංහලට අර්ථය දීලා තියෙන්නේ ඔය විදිහට. ඒත් පදේ නිරුක්තිය නෙමෙයි ඔය. මොනවා හරි එකට ගැලපෙන්නේ ඒ කාලේ දුන්න අර්ථ කතාව. පද නිරුක්තියක් තියෙනවා ඒක පොත්වල නැහැ. ලෝ කියන කියන්නේ තමයි අපි ලෝනවා කියන්නේ. ලෝනවා කියව හොඳට තේනවා මොකද්ද කිව්වේ කියලා. ඔය වචනේ සිංහල අදහස තවම දන්නවා. ලෝනවා. එක එක තැන ලෝවන්න කියලා ආවද? දැන් අහනකොට අපි කියනවා ලෝනවා කියන්නේ විවිධාකාර විදිහින් ආස්වාදී විදිහට එතන තැන ඇලි ගැලි ඉඳලා හිටන් ඉන්නකොට අපි කියනවා එතන ගිහින් ලෝවන්න යනවා. ඒ තැන්වල ගැටි වෙලා ඒ තැන්වල රස ආස්වාදියම් විදිමින් මොන දේ කාරි කමන්නේ ඇලිලා ගැලිලා ඉන්නකොට අපි ඕකට කියනවා ලෝනවා කියලා. ඒකෙන් මුල් වෙන්නේ ලෝනවා කියලා අපි දිවෙන් රස ලෝනවා කියන වචනේ අපි අරගන්න. ඒ රසයේ කර ගැති වෙච්චාම ඕන දරාවක් ඕන අපවිතර දෙයක් ලොවන්න පුළුවන්. අන්නේ ගති ලක්ෂණය මුල් කරගෙන තමයි ලෝ කියන වචනේ හැදෙන්නේ. සත්වයා පංචකාමී නැමැති ಗುಣ ලොවන්න යම්කිසි ඕන අපද්‍රව්‍යයක් ඇති එකක් අල්ලා ගන්න. ඒ අල්ලා ගත්තට පස්සේ මොකද වෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා දෙන්න හැදිලා තියෙන යම්කිසි මේ සතර මහා භූතියකින් හටගත් යමක් ඇතනම් ඒ හටගත්තාව තැන් පටන්ගෙන යම් කිසි කෙවන් වාකාර මානසික ස්වභාවයක් ඇතනම් ඒවත් එක ලැබිතු කරගෙන ওই නාම රූප කියන දෙකම එකතු කරගන්න. ওই දෙකෙන් හටගත්ත විවිධාකාර දේවල් වල වැදෙනවා. වැදිලා හිටම් මොකද වෙන්නේ? අර ක කියලා වෙන්නේ කහට. පංචකාම කහට. ඕක ලෝනෝ. පංචකාම නැති කහට තියෙන කහට ගැන්නෙන්නව මනස දූෂ්‍ය වෙන්නව උදී ලොවන්ද? යමක් ඇද්ද යම් තැනක ඔන්න ඕක ලෝක. ලෝක හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් පෙන්වන්නේ නැහැ. දුක්ඛේ ලෝකේ වටිත්‍තිලා ලෝකේ දුකේ විහිදියා. දුක යනු කාමයට ළමති. අන්න මේ ශාසනයේ තියෙන වචන යටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට තෝරා ගන්න බෑ කියලා. එන ලෝකයා දුකයි කියලා කියන්නේ ඒක. ආරේ විනේ දුක යනු කාමයට ළමති. ලෝකේ දුකේ විහිදියා. ලෝකේ දුකේ විහරණ කාම රස විඳින්නේ කියලා කෙනෙක් කියන්නේ ඔය. ලෝකේ කාමී විහිදියා කිව්වොත් කාම රස විඳින්නේ කියලා දුක් වෙන යට වැටෙනවා. ඒ කාමී විහිදුව විඳ තමයි ලෝකේ අර අත්තරේ වරුව තියෙන්නේ. ඒක තමයි ලෝලෝ දඟලන්නේ. දුක යනු කාමීට නමකි. මේ කාමීට මඩ යනු කාමීට නමකි. උල යනු කාමීට නමකි. මේ වේදින විවිධාකාර නම් තියෙනවා කාමීට আদি වචන. ඒවට කියන්නේ. ඒකට භාවිතා කරන තවත් හේතු නිසා භාවිතා කරන නම්. ඉතින් මෙන්න මේ යාතියෙන් සත්‍යා ලොවන්න ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාසයෙන් පත් වෙන එකට කොටු වෙනවා නම් ඒ හේතුවෙන් ඔන්නේ වැඩ පිළිලට ගැටිච්චේ වර කියන ලෝකය. පංචකාම ආස්වාදයේ ලොවන්න හිත තිබ්බ නිසාම තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ට කොටු වෙලා කෙලවර වෙන්න ආවුදේට වැඩින්නේ. ඒ නිසා තමයි ගන්න හැම જાතියක්ම පංචකාම ආස්වාදයෙන් පිනවන්න හිතාගෙන ගන්නෙ. ඒකෙන් පිනවන්න හිතාගෙන ගත්තේ වෙන නිසා ඒවා ජරාවට මරණයටපත් වෙලා ශෝක පරිදේව දුක් දෝමන උපායාසයන්ට වාජනය වෙනවා. බලාපොරොත්තු ඉතකරින් ඒවා සැනසෙලා සදාතනිකව ඉන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තව තවත් ඒවා හොය හොයා ඒ જાතියවල ආයෙයි ගිජු වෙනවා. නැවත නැවත ගිජු වෙවි ඒ පස්සේ යනවා. දුක විඳ විඳා අඳුනා නැගෙනවා. මේක කියන ලෝක වැඩ පිළිවෙල. කොහේ හරි ලෝක තියෙනවා කියන්නේ. ඕක ඒක කොටස තමයි කාමයේ මුල් කරගත්ත හරිය. කාම ආස්වාදයේ මුල් කරගෙන යන හරිය තෝරා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක පොත්වල නැහැ. පංචකාමී කාමී කියලා කියනවා මිසක් කොයි කොයි කොටස් වලින්ද මේක ගොඩනැගෙන්නේ කියන එක විමර්ශනය කළාම තෝරා ගන්න ඕන. දිවට රස නාසයේ ගන්ධ කායට පොට්ටබ්බ කියන මෙන්න මේටි කාම ලෝකයේ කාම වස්තුන්ගෙන් ලබන්නා වූ සුවේ. ඕකට අයිති ප්‍රධාන වස්තු. ওই ටික ලබා දීමට හැඩගස්සලා දෙන ඒ වගේම හඬනගලා දෙන යම් කිසි කොටසක් ඇතනම් කනින් සහ ඇසෙන් ලබා ගන්න ඒ ටිකත් කාම රෝගයට අයිති. හිතවිලි ගොඩනැගීමට මනසින් දෙන යම් තාක් ආධාර කොටසක් ඇද්ද ඒ කාම වස්තු ගොඩනගා ගන්න. ඒ හිතෙන් ගන්න අන්නේ කොටස කාම වස්තු කොටසලයි ඉති. ඔන්න ඔය ටික එකතු වුණාම කාම ලෝකෙට ඇති ඉන්ද්‍රිය පද්ධතිය හැදෙනවා. දැන් ඔබ තෝරා ගන්න ඕන ක්‍රමී. එහෙනම් මොනවද කාම කියන ලෝකෙට හැදෙන්නේ? දිව නාසය ශාරීරියේ පිනවීමල ගන්ධ රස ස්පර්ශ කියන කොටසක් ඇද්ද. ඔන්න ඔය ටික කාම ආස්වාදයේ ප්‍රධානයි. ඔය ටික විඳ ගැනීමට ඇසෙන් කනින් මනින් යම් ආධාරයක් ගන්නවා. ඒ ඇසේ කණේ මනී අන්නීටි කරගන්න ඉන්ද්‍රිය කොටාසින් ලබන ගෝචර කරගන්න කොටස කාම ලෝකේට අයිති. ඔය ටික අරගන්න ගියාට පස්සේ තමයි බුද්ධලයා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුච විතිකිච්ඡා කියන මේවට වැටිලා. ඒ වගේම කාමයෙන් දූෂිතාවයට පත් වෙලා සතර අපහ දුක් විඳින සත්‍යයත් ඇද සමාන. ඇතුළු කරන ප්‍රියමනාපදී ගිවිලා වැනිසිලා යනකොට ශෝක පරිදේව දුක් දුමනස උපායාසයන්ට පත් වෙලා කෙලවරක් නැති අසහනීයට පත් වෙවි දුක් විඳින්. කවදාවත් බලාපොරොත්තු වෙච්ච සැනසීමක් හැවටිල්ලක් ගෙනත් දෙනවා මිසක් ආස්වාද වශයෙන්. ඔහුට සදා යහපතක් කරලා හිටන් යහපතේට පත් වුණා. දැන් මෙන්න මේ தත්තේ මේක ක්‍රමවේදයක් තියෙනවා. ඒ කාමවත්තුන්ගේ ආශ්‍රය ඇසුරු කරගෙන මෙන්න මේ ක්‍රමවේදයෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම. එහෙම ක්‍රමයක් නැහැ හැවටිල්ල හරින්. මෙන්න මේ නිසා ලෝක සත්‍යය හැවටි හැවටි දුක් විඳින පැත්තක් තියෙනවා. නාතත්වයක් හේවා නිවීම සැනසීමක් ඒ වගේම දුකෙන් නිදහස් වීමක් ලබන්න බැ අනාත මිසක්. මෙන්න මේක දැනගත්තාම කාම ලෝක අනාතයි කියලා ඔයා අර්ථයෙන් කියන්න ඕන. අන්න ඒකයි කාම ලෝක අනාතයි කියන්නේ. දැන් ඕක තේරුම් ගත්තට පස්සේ මට දිව පිනවන්න ඊපස්සේ ගිහිල්ලවත් ඒක ආහාර පස්සේ ගිහිල්ලවත් මේ සුවඳ හොය හොයා සුවඳ පස්සේ ගිහිල්ලා නාහේ පිනවන්නේ වැන් ඊපස්සේ ගිහිල්ලවත් විවිධ ආස්වාද කාම ආස්වාද විඳින විවිධ කාම වස්තු පස්සේ ගිහිල්ලවත් මට වැඩක් නැහැ රැවටෙන වලවුල් තමයි ඔවා කියලා ධර්මානුකූලව තේරුම් ගත්ත කෙනා. ඒකෙන් මානසිකත්වයේ ඉවත් කරගන්න. හැබැයි ඉවත් කරගත්තාම තව ඒවා නොකරන ලෝකෙ හොඳ තව හරියක් තියෙනවා. අන්න ඒ ටිකෙන් තියෙනවා රූපාවචරයට හේතු වෙන්නා වූ රූප ලෝකවලට හේතු වෙන කොටස. දැන් යම් කිසි කෙනෙක් බුද්ධ රූපය අධ්‍යය බලාගෙන සාන්තියේ හිත තියාගන්න. අනේ බුදු පියාණන් වහන්සේගේ ඉරියව්ව කොච්චර සාන්තද? දර්ශනේ කොච්චර සාන්තද? මේ ප්‍රතිමා වහන්සේ තුලිනුත් ඒකින් යම් සිත්තරෙක්ගේ තෙලිතුරකට මෙච්චර ගොනුලා නම් මේ සාන්තිය මේ ප්‍රතිමා වහන්සේ මෙච්චර සාන්තතාවය පෙන්වන්නේ සාමාන්‍ය මිනිසියෙකුට ගෝචර වෙච්ච ඒ මානසයේ තෙලි ආපු හැඟීම ඒ ස්වභාවයේ තෙලිතුරකින් නගලා තමයි අද මේ රූපේ මැවිලි රූපේ නිර්මාණය කළේ. ඒ රූපේ මෙච්චර නම් ස්වභාවික බුදු පියාණන් වහන්සේගේ සාන්ත බව කොච්චරක්ද කියලා මේ ආදිවාසීන් ඒකට හිත තියෙනවා. ඒ වාකින් මේ වීතරාගී වීතදෝෂී වීතමෝහි අරිහතුන් වහන්සේලාගේ තිබෙන සාන්තිය කොච්චර සාන්තද ප්‍රණීතද? උන්වහන්සේලාගේ නිවි සැනසීමේ වදන් කොච්චරමට නිවෙනවද සැනසෙනවද? හැබැයි ඊ ආදි වශයෙන් චිත්ත ප්‍රසාදයක් ඇති වෙන සනාවක් ඉනවා. පිරිසක් ඒක ගන්නවා. හැබැයි ඒකේ සුවඳක් නැහැ. ඒවා කටට ගන්න දිවට දැනෙන රහත් නෙවෙයි. කයට දැනෙන කාම ස්පර්ශවත් නෙවෙයි. ඒ ටික නැති වෙලාවට හරිය සාන්තයි. පාවිලා ඉන්නවා වගේ දෙන්නපත් වෙනහම. මෙන්න මේකට කියනවා රූපාවචරයට හේතුන රූපරාග. ওই ටික අත්හැර ගන්න බැහැ. ඒ දවල් ඒකේ වැදිනවා. දැන් මේකත් එපා වෙන්න ඕනේ තව එහාට යන්න. ඕකේ වැදිලා හිටියත් අන්තිමට කොච්චර හොඳට සාන්තයි කියලා කිව්වා. මේ හයි සාන්ත බව දැනෙන යම් කිසි රූපයක් ඇද්ද? ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. යම් කිසි ආකාරයෙන් මේ සුඛ වේදනාවක් දැනෙනවා නම් ඒකත් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. යම් කිසි ආකාරයෙන් මේ සාන්ත සංඥාවක් ගත්තා නම් බුදුරුව කියලා ගත්තා නම් ඒකත් අනිත්‍ය දුක්ඛ අනත්ත කරුණයි කියවන්නා සංඥාවක් මිසක් නිත්‍ය සුඛ සංඥාවක් නෙමෙයි. ඕක අල්ලන්න හරියක් නැහැ. හොඳයි හොඳයි කියලා හිතව කියව කරපු වැඩ පිළිලක් තිබුණා නම් පැවැත්මේ යමක් ඇත්නම් ගෙවිලා විනාශ වෙලා යන එකක් මිසක් වෙන හරියක් පැවැත්ම තුර නැහැ. ඒකත් ඉක්මවපුවාමයි පූර්ණ සුද්ධ නිවන තියෙන්නේ. දකින්න ඕන ප්‍රඥාවෙන් ඊළඟට. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ අරූපය හොඳයි කියලා හිත පිහිටෙව්වා නම් ඒ විඥානීය කවදාවත් ඇත්තක හිත පිහිටෙවෙන්නේ නැහැ. දුකක විතරයි හිත පිහිටලා තියෙන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ නැන්න යම් කිසි රූපේ රූපාවචරයක හිත පිහිටෙව්වා නම් කාමාවචර නොවරතෙනක ඒකෙත් ගණ්ඩ හරියක් නැහැ කියලා දකින්න දවසට තමයි රූප රාගී ඉක්ම යන්නේ. එතකන් ඒක ඉක්මවන්න බැහැ. එක්තරා මිනිසෙක් හිටියා. ඒ මිනිසයා අනේ මට නම් ආයි මතු ඉපදිලා වැඩක් නැහැ කොහෙවත්. මොකද උපදිනවද? කිසිම හරියක් නැහැ නේ මේ උප්පත්ති. අර බුදුදහම අනුවෝයි නිගමනේ තියාගෙන ඔහොම හිත හිතා ඉන්නවා. අනාගාමි පරිණත් පත් වෙලා හිටියා. හැබැයි ශ්‍රද්ධාධිකයි. එහෙම ගිය ගිය කොච්චර හරි බුදුරජාණන් වහන්සේ දකින්න යනවා ජේතවනාරාමයේ. නිතරම ඇසුරු කරනවා. ඒ ස්ථානේ අපෝපත්තාන කරමින් භික්ෂුන් වහන්සේලා අපෝපත්තාන කරමින් ඒ බුදුරජාණන් වහන්සේගේ සහ සංඝයාගේ ඇතුලේ තිබිච්ච නිවි හැනසී යන සාන්තියට හිත තියාගෙන රැය දවල් ගත කරනවා. ඒක වැඩි ලෝකයක් එහාට නැහැ. කාම ලෝකයක බලාපොරොත්තු ඇත්තේම නැහැ. අනේ මට තෝරන්නේ නැහැ ආයි උපදින්න නම් ඕනේ නැහැ කියකි මෙහෙම හිත හිතා ඉන්නවා. ඔහොම විතරයි උපාසක මහත්තයා මලා. නිදාගෙන විවිධියාව බලනකොට ආයි ඉන්නවා තවන්ට දැනෙනවා මැරිලා. මට ඉවර වුණේ නැහැ. මොකද වුණේ? මේ කොහෙද? බබලෝනි. කොහෙද? අවිහ කියන බබලෝ. සුද්ධාවාසයෙන් ඉහක ඉපදිලා. අනේ මං ඉපදිලන්නේ. ඉපදීව නතර කරන්න නම් හොඳයි කිව්වට මට ඇයි මට බැරි වුණේ? මම ඉපදුනේ ඒතකොට එහෙම නම්. මට උපදින බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද්ද තිබිච්ච හේතු? මට වැහිච්ච හරියක් තිබුණානේ. උපදින බලාපොරොත්තුවක් නැහැ කිව්වට මට මේ රූපරාග කියන එක තිබිලා තියෙනවානේ. කාමරාගෙ තිබුණේ නැත්. ඒකනේ මං කාම ලෝකෙ උපන්නේ නැත්තේ. ඒක හිඳිලා තිබුණ රූපරාගෙම විදිහ නැති නිසානේ මට කොච්චර ජේතවනාරාමයට ගියත් මදින මොනව බලන්නද කියන්නේ? බුදුරුව බලන්න. සංඝයා බලන්න. ඒ සාන්ත පැත්ත ඇසුරු කරන්නේ ඒ පරිසරයේට මේ රූපරාගී පරිසරයේ ඒකනේ මග ඕක අතර ගන්නවානේ මං තේරුම් ගන්න හිටියා නේද ඔය බලාපොරොත්තු අතර ගන්නවා මෙතන උපදින්නේ නැහැ දැන් නම් මම දැනගත්තා දැන් තමයි මට තේරෙන්නේ මේ රූප ලෝකේ උපදින්න තිබිච්ච සංඛාරය මොකද්ද කියලා ඔන්න ඒ කතාව වෙන රූප සංඛාරවල හැටි බුදුරන් වහන්සේලාට ඇවිදිලා ඒ බ්‍රහ්මයේ අන්තරේ ඒ කාරණේ කියා හිටියා කියලා දිනවා ස්වාමීනි මං මේ උපදින්න හිතාගෙන හිටියේ නැහොත් මෙතන උපදින්න හේතු වෙච්ච කාරණේ මට දැනෙවි තේරුණි ඉතින් මං ආයිහැරයා මේ පිළිබඳ ආයි තියාගන්නේ නැහැ මේ අදහස තියාගන්නේ නැහැ මේකෙ මිදෙනවා කියලා උන්වහන්සේ කම අකරණ යන්න ගියා කියලා තියෙනවා. බමලෝගින් බබ මෙදී ආපු එකනා. ඉතින් මෙන්න මේක දකින්න ඕන නැන්නා රූප රාග කිව්ව ඔන්න ඕකයි. දිව නාසී ශාරීරියේ පිනවීමට ගන්න කොටස අත්හැරුණාම තවත් මේ ලෝකේ යම්කිසි යහපතක් තියෙනවා. අනේ මට ඔය කණ්ඩ කෑම පස්සේ යන කෑදරකමකුත් නැහැ. මට මේ ඇඟ සුවඳ කර කර ඉන්න ඕනේ නැමේ ගඳ ඇඟේ මොනවද සුවඳ කරන්නද මොන හරියක්ද? මට ඒක තේරෙනා වැඩක් නැහැ. මට ඔය කාම විශ්වාසී පස්සේ ගිහිලා මුලාටපත් වෙන නීච වැඩලි මට ඇති වැඩක් නෙවෙයි. ඔක හරියක් ඇති එකක් නෙවෙයි. ඕක නිකන් තව තවත් දුගතියටපත් වෙන හිත හීන බවටපත් වෙන පැත්තක් මට වැඩක් නැහැ. ඒවා අපිරිසිදු පැත්තේ. ඔය ටික මට තේරෙනවා. ඒ වුණාට මට දැන් මේ කවුද මේ අහිංසකව දැන් ඉන්නවා මං හැදුවා වැඩුවා ඒකේ කලොවිදුන් හලකන්න උනේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. මොකද කරන්නේ හලකන්න විදියක් නැහැ කෙනෙකුත් නැහැ. ඉතින් මං කොහොමද පැවිදිලා වෙන් වෙලා ගිහිල්ලා. ඒක නිසා මට සිද්ධ වෙනවා ඒ ඇසුරේ ඉන්න. ඉතින් අම්මට සලකන්නේ නැව තාත්තට සලකන්නේ වෙනවා. ඉතින් මට උදව් කරපු උපකාර කරපු ගුරුවරු ඉන්නවා. ඒගොල්ලෝත් යමක් යමක් කළා දීලා මම අද රත්සාවක් කරගන්න හැටි ජීවත් වෙන එකක් අදා ඉන්නේ. ඒගොල්ලෝ කියා දුන්න නිසා ඒ ගුරුවරේ කෘතෝපකාර සලකන්නත් ඒක. මම ඒගොල්ලන්ටත් මගේ යුතුකම සලකන්න ඕන. ඒගොල්ලෝ නැති වෙරිලා ඉන්නවා දැන්. දන්නවා නම් එහෙමයි. එහෙමත් අදහස් ගන්නවා. ඉතින් මොනවා කරන්නද කවුරු හරි ආපුවාම ඉන්න දෙල්ල දෙනක් තියෙන්න බෑ. සමහරවල් හරි දැන් මේ අම්මා තාත්තා බලන්න තවත් සහෝදර සහෝදරි ඉන්නවා. ඒගොල්ලන්ගේ පොඩි දරුවෝ ඉනවා. උන් ආපුවාම ලැජ්ජාවක් නැතුව ඉන්න දෙන්න තියෙන තියෙන්න බෑ. නිර්වත්තව මෙතන ඉන්න පුළුවන් පොඩි කාමරයක් තියාගෙන ඉතින් මේ කාමරයක් ටිකක් කරගෙන මේ ලෝක කරලා කියන්න ඕනේ. ඒ අඟුnde මේ සුචිතව ජීවත් වෙන්න හැර ගහින්න තනි තන ඉන්න ගැලපෙන්නේ නැහැ ගෑන ළමින්ට. ඒක නම් මේ ගේ ටිකක් ලෝක කරලා හදන්න ඕනේ. හොඳ වටනන්නේ මට මේක ඕනේ නැහැ. ඒ වුණත් ඒක අවශ්‍යයිද? ඔහොම කර කර රූප රාගය තමයි වැදිනවා. ඒවා කාම රාගය නිසා කරන ඒවා නෙවෙයි. අමාරු තාතර සල්ගෙන කාම රාගී ජීවිතේ නෙවෙයි. හැබැයි රූප රාගයයි. ඕක හිත වැදුනොත් තමයි අයිති. ඒක හරි වැදගත් දෙයක් කරන්න කියලා හිතලා හිතනොත් මම කොච්චර හොඳ දෙයක්ද කරන්නේ ඒක හරි හොඳයිද ඒ පැවැත්ම කොච්චර සාන්තද ප්‍රණීතද කියන අදහසක් එහෙම ගත්තොත් ගන්නකොට රූපරාගේ හිත වැදුණු. යාළ රූපරාගේ අනුකූල ලෝකෙ උපදින්න බබල උපදින තියෙන ඒ වේගය එතන තියෙනවා. රූපරාග රූපරාග කියන සංයෝජන ඉවර වෙන්නේ නැහැ ප්‍රතිනක. හැබැයි මම කරන්න තියෙන යුතුයකමක් නිසා කරනවා මිසක් මේක නමට හොඳයි කියලා ගන්න එකක්වත් නැහැ කියලා ගත්තා නම් ඉදාර චන්දරාගේ මිදුණා. රූපරාගත් ඉවරයි ඉදා. එතන මොකද වෙන්නේ? අයිතරේ හිතෙනවා මට ඕවෙන් බලන්න ඕනෙත් නැහැ. අහන්න ඕනෙත් නැහැ. යුතුයකම වශයෙන් කරන්න තියෙන හැටි ඒ විලාට කළා මිසක් තාම මට ඔක ඇලි ගලී ඉන්නේ නැහැ. නිදහසේ මං ඉන්නවා මගේ පාඩුවේ. මට වෙන කරන් දෙයක් නැති හිමි. ගත්තා දහතක් ඒ තත්ත්ව ඉක්මවම කෙනා. ඉතින් යාට තියෙනවා ඊයත් වෙලා ඉන්න බව. හරි සාන්තයි නිදහස. කිසි දින කිසි දයක් අල්ලන්න තියෙනවා කොච්චර හොඳ. ඉන්නවා නම් කොච්චර හොඳ කියන එක තව ඇගිලා නැහැ. ඒක තව ඉතුරු අවිද්‍යාව. ඉන්නවා නම් කියන එක තියෙන තාකල් ඉඳීමක් නැగి නැగి ආවර්ධනයක් එනවා. ආවර්ධනයක් එනකොට තමන්ගේ හිත වෙන්න විද්‍යාමානයි කියන එක හිත නිදහස්ව සාන්තව විද්‍යාමාන වෙනවා කියන තත්ත්වෙටපත් වෙන හරියක් ඉතුරු වෙනවා. මෙන්න මේක කියනවා අරූප කොටස. එතන රූපත් නැහැ කාමත් නැහැ මානසිකත්වයේ පිටියක් නිදහත් දැනීමයි. ඔන්නේ නිදහත් දැනීම ප්‍රියමනාප කරන තාකල් අරූප රාගය තියෙනවා. ඕක විඳගන්න ඕන. ඕක විඳගන්නේ මොකද? දැනීම තියෙන තාකල් දැනීමට ගෝචර වෙනා ලෝකේ. මම කොච්චර නිදහත් වෙලා සාන්තව හිටියත් අනේ කියන ධර්මයේ තේරුම් ගත්ත නැති. ඒ වගේම මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ නෑදෑය දුව පුතා ඒ වගේම භාර්යාව ස්වාමි පුරුෂයා මේ ආදි වන්නා වය අනේ අද වැළුවත් එහෙම මොකද දැන් දවස 15 වෙනවා තින්ද ඔතේ දුර යන රූප රාගයේ විඳින අවස්ථාවට එනකොට දිවත් 15 වෙන වටේ මේ දකින්න ලෝකේ අසක් උල්ලන්නේ නැහැ විපදිච්ච හැටි පව් කර පව ගිහිලා දුක් විඳින හැටි අපාය අඩන හැටි වේදනාව විඳින හැටි මරාන දෙන හැටි ඔක්කොම යොමු කරන ගානේ පේනවා පේනට මොකද කරන්නේ ඉතින් මේ දැනීමක් හොඳයි කියලා මට මේක ගන්න මේකේ විඳින්නද මොකද්ද මට සැනසෙල්ලක් හම්බෙන්නේ දැනෙන තාකල් මට දැනෙන්නේ දුක් විඳින ලෝකේ නේද අනේ මේ විලා කෑ ගහන හැටි වරදින හැටි මේ වේදනා පොඩි වේදනාවකින්ද කෑ ගහන්නේ පොඩි කැක්කමක් විඳිනවාද ඇඟ කොකියල යනවා මතක් වෙනකොට දැනගන්න ඉන්න වටන එකක් නැහැ ලෝකේ කියන්නේ දැනීමත් එක තියෙන සම්බන්ධය දුකක් මිසක් වෙන එකක් හම්බෙන්නේ දැනීමේ කොහෙද සැනසෙල්ලක් තියෙන්නේ මන් නිදහස් වුණා කියලා නිදහස විඳින්නේ කොහොමද අනන්ත අප්‍රමාණ ලෝක සත්‍ය අනන්ත දුකක දැන් මේ මොහොතේ දැවිනවා තැවිනවා කියලා වරක් නැතු ගිනි ගත්තා මට මේවා දැක දැක ඉන්නට වැඩිය හොඳයි සාහවලින් කියලා වරක ආදානික මට මේ මානසිකත්වයේ කිසිම වැඩක් නෑ බලාපොරොත්තු අත්හැරලා ගියාද කෙලවර වුණා නිරෝසාවත්‍ය සම්බන්ධන එතන ආ හිතක් එක සම්බන්ධයක් නෑ අරූප රාගෙත් ඉවරයි මෙන්න මෙතෙන් ගියාට පස්සේ දකිනවා මානී මම කියලා යම් කෙනෙක් ගත්තා නම් ඒ හේතු කොටගෙන මෙන්න මේ විකෘතියටපත් වෙලා මේ විදිහට ඇති වෙනා ලෝක සත්‍යයන්ගේ පීඩන සාධන මැදේ පවා ඇති වෙනා විවිධාකාර වන්නා වූ කම්පනය ඒ විද්‍යාත්මකයෙන් මිදෙන්න බැහැ තවත් මේක හොඳයි කියන මාත්‍රියක් හරි දෙනවා ඒක තමයි පැවැත්මේ අවිද්‍යාව මානව උද්දාත අවිද්‍යාව විදිලා ගියහම දස සංයෝජනෙම කියලා වුණාම අරිහත් වෙලපත් වුණා උන්නාතේ ගවනේ නිදාස අවසානයේ විපාකයි අපේක්ෂාවෙන් පත් කරගෙන තියෙනවා ඒ මනසක් තියෙනවා ඒක කම්පාවක් නැහැ චන්දරාගේ නිදාස නිසා කිරුණාම් පානවල සියල්ලෙන් කියලා කරලා ඉවර කරා. හැබැයි මම ධර්මයේ ආරම්භ කිරුණාම් පානේ නැහැ. ඒක ලෝකේ තියෙනවා. ඒසක් ලෝකයට කිසිම පාඩුවක් කරලා මම මේ නිදහස් වෙන්නේ නැහැ. ලෝකයට යහපතක් කරලා දීලා ඉස්මතු කරලා දීලා හිටියේ ලෝකයට යමක් මට කරන්න පුළුවන් නම් කරපු කඩිය ඔන්න කරලා දුන්නා. ලෝකයා ඒමග අරගනි මම නැතා ලෞතර බුදුරයන් වහන්සේලා ලෝක සත්‍යයට සාන්තිය මතු කරලා දෙනවා. ධර්මයේ මතු කරලා දෙනවා. අනන්ත සංසාරී පටන් එන එකක ඒක. ඉතින් ලෝක සත්‍යයන් නැනනෝ තියෙන මට්ටමට විදිලා නිදහසේ මම මොනවා කරන්නද? මම නිදහසලා කිලවර කරන ආයතනයක් මට ඕවා දකින්න අහන්න කිසිම මොහොතක දැනගන්න ලැබෙන්නේ නැති අතට ඉවර කරනවා. ඒතර මවත් ඉවරයි ලෝකෙක තියෙන සම්බන්ධයත් ඉවරයි. නැවත දුකක් හා සම්බන්ධයක් නැහැ කියලා කෙලවරක දැකලා කිනවා පාන. ඒ අවසානයේ උන්වහන්සේ. දැන් මෙන්න මේ ක්‍රමයේ රූපරාග රූපරාග තේරුම් ගන්නේ ඔය විදිහට. ඉන් කාමරාග දකිලා ඉතින් කාමරාගී ආදීනව දැකලා කාම ලෝකේ නිදහසෙන්න ඕන. ඒක දැක්කම පස්සේ ධර්මානුකූලව දැක්කම පස්සේ කාම ලෝක අනාතයි කියන්නේ මෙන්න මේ හේතුව දැක ඥාන සම්පෝයිතෝ කියන්නේ පුරුදු වෙන්න ඕන. රූප ලෝකයේ ස්වභාවය මේකා කියා ඥානයෙන් තේරුම් අරගෙන මේක නාත වෙන්නේ කොහොමද මේ දුක නම් මේකේ තියෙන්නේ මේ හේතුව මේක අනාතයි කියලා දැකලා. ඒකෙන් රූප ලෝක අනාතයි කියන්නේ පුරුදු වෙන්න ඕන. අරූප ලෝකයේ නාම ධර්මතාවයේ ස්වභාවය මේකයි මේකේ තියෙන සාරාත්මයක් නැහැ කියන්නේ මේකේ නිල කරුණ තේරුම් අරගෙන අරූප ලෝක අනාතයි කියලා. ඔය සියල්ලම කැටි කරලා ගත්තාම සෑම ලෝකයක් අද සියලු ලෝකෙම ওই தත්ත්වෙ මිසක් නාත ලෝකයක් නැහැ කියලා සියලු ලෝක අනාතයි කියලා දැන් දැනීමෙන් කියන්න ඕන. අතහැරීම නාතයි අතහැරීම වෙත්වා කියන්නේ ඒ තමයි මුක්තියට හිත දිභා ලැබෙන සාන්තිය. ඒකත් අතහැරීම නා තේන්නේ මෙන්න මේ හිතේ ඥාන සම්ප්‍රීතව දැකලාම කියන්න ඕනේ. නොයල් මනාතයි නොයල් මෙත්තා, මිදීම නාතයි මිදීම මෙත්තා, නිවන මනාතයි නිවන මෙත්තා කියලා ඉතින් ඒක වලනවා. වන්නකොට ලෝකී ආදීනව දකින්නවා, නිවන ආනිසංස දකින්නවා. ඕක දකින්නකොට දකින්නේ සම්මා දිට්ඨියමයි. මේ දැක්කේ සම්මා දිට්ඨිය. කල්පනා කිරීමේ සම්මා සංකප්පෙන් අව්‍යාපාද අවිහිංසා නිකාම සංකල්පනාව මිසක් කාම ව්‍යාපාද විහිංසා උතනාවේ නැහැ. සම්මා සංකප්පේමයි ගොඩ නැගු. කීව තරමක් වචනයක් ප්‍රකාශ කරා නම් බොරු කේලම් පරුස වචන ප්‍රලාපය කියන්නේ. දහම් වචනයක් සම්මා වාචාමයි නැගු. කරපු වැඩක් ඇතනම් ප්‍රාණිකාත අදත්තාදාන කාම විත්‍යාචාර එතන නැහැ. ලෝකේ යහපත කරන යහපත් වැඩක්මයි එතන සිද්ධ වුණේ. ධර්මානුකූල දෙයක්මයි. සම්මා කම්මන්තමයි වැඩි. ජීවිතයේ ගත කරා නම් ජීවත් වෙලා දින සත්වයේ අයිතු අසාධාරණ දෙකින් පාවර්තන එකක් නෙමෙයි. සම්මා ආජීවයයි වැඩින්නේ. යම් කිසි හිතන්න කියන්න කරන්න යම් උත්සාහයක් කරා නම් ධර්මානුකූල පැත්ත වැඩින පැත්තේ හිදීමක් වීමක් සඳහා කිරීම සඳහා කරන උත්සාහයක් මිස වෙන එකක් නැන්න. සම්මා වායාමයයි එතන වැඩින්නේ. යථාර්ථයේ මේ ලෝකේ අසාරය කියලා දැක්කා නම් දැකපු දේ දැනුව සිහි කරා නම් සම්මා සතියමයි එතන වැඩින්නේ. එන යම් කිසි කම්පාවෙන් ලෝකේ නිදහස් වීම ලකම්ප භාවයක් කරන්න නම් ඒ සම්මා සමාධිය මාර්ගාංග හත පරිවාර කරපු ආරි සම්මා සමාධියමයි වෙන්නේ. ඒ සම්මා සමාධිය ඇති කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයට වත්තුන කෙනෙක් වෙනවා. එහෙනම් සාරිපුත සෝත සෝත කියනවා මොකක් නිසාද සෝත කියන්නේ? සාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැවිදි නිසා සෝත කියනවා. සාදු සාදු සාරිපුත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැවිදි නිසා මේ ඒකට සෝත කියනවා. සාරිපුත සෝතාපන්න සෝතාපන්න කියනවා මොකද එහෙම කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියනවා. සෝතාපන්න සෝතාපන්න කියලා මොකද එහෙම කියන්නේ? ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැවිදි වෙන නිසා සෝතාපන්න සෝතාපන්න කියනවා. සාරිපුත්ත ඔන්න ඔය කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැවිදිච්ච කෙනාට සෝතාපන්න කියනවා. ඇත්ත කාරණා. බුදුරණන් හදයන් මොකද කළා? එහෙ නැති සෝතාපන්න ඉන්නේ නැද්ද ඊට දැක්කහ? දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැවිදි හැටනේ වෙන්නේ ඔය ටික කියහ. සම්මාදිටිය වටගින්න සම්මා සමාධියට ආව න්‍යාය ධර්මයේ පෙන්නනවා. එහෙනම් දැන් තමන්ට හිතලා ගන්න වෙයිද මට මෙන්න මේ සම්මාදිටිය තියෙනවා. නැද්ද තියෙනවා? පරිේතිනේ කියලා බලන්න එපා. මේ බල අහනකොට මේ ටික වැටහුණා නා. ඒක සත්‍යයි කියලා වැටහුණා නා. මගේ දෘෂ්ටි පාරිශුද්ධිය ලැබිලා. මට මේක සැක නැතුව මම දන්නවා ඒක ඇත්ත කියලා. එහෙනම් මේ සම්මාදිට්ඨිය මට පහළුණා නා. දැන් මම කල්පනා කරන්නේ අව්‍යාපාද අවිහිංසා නිකම්මද කාම සංකල්පනා ව්‍යාපාද විහිංසා කියලා ඔකෙන් අහක ගිහින් වෙනේවල. අව්‍යාපාද අවිහිංසා නිකම්ම ඉන්න මගේ කල්පනා යන්නේ නිතරම. එහෙනම් වැඩින්නේ සම්මා සංකප්පේ ඉන්නේ මල්ලගේ එකක් තියෙනවා ඔය දෘෂ්ටියත් එක්කලා. සම්මාදිට්ඨියත් එකනේ ඒක තියෙන්නේ. එතන මම කියන වචනයක් ඇත්නම් ඊට අනුකූල වචනයක් නම් කියන්නේ. සම්මා වාචාත් ඒ සමගිය දෙනවා. මම කරන වැඩත් ඊට අනුකූල නා. සම්මා කම්මාන්තයත් ඒ සමගිය දෙනවා. මම ජීවත් වෙන්නේ සහබින්සවත් බලපුරවා ගන්න කෑදරගෙන කණ්ඩ නෙවෙයි. ওই සඳහා මේ ජීවිතේ ගත කරන්න ආව දෙහැමින් සාමි ඉන්න. ඒ මුළු කරකත් ඒකත් එතන සම්බන්ධයි. එහෙනම් සම්මා ආජීවත් මල්ලක තියෙනවා. මම කරන කියන උත්සාහයකට නම් මේ යහපත් දේ කියලා හොඳ දේ කියලා නිවන් මාගේ සංඥා බලවන්න මාත් ඒ මගේ අනුගමනය කරන්න නා. මගේ ක්‍රියාවදී ඒක නෑ යන්නේ. සම්මා වායාමයත් මල්ලක ඔය ක්‍රම තියෙනවා. එහෙනම් මගේ නිතරම සතිය තියෙන්නේ. මේක පාපියක් මේක යහපතක් මේක නිවන් මාර්ගය කියලා දකින්න නුවණ නා. ඒ සිහියෙන් නම් මම කටයුතු කරන්නේ. සම්මා සතියත් මම ළඟ නිරන්තරයෙන් තියෙනවා. එහෙනම් මං ළඟ තියෙන අකම්පිය බවක් ඉස්සර තිබුණ කම්පාව ඇලීමේ ගැටීමේ මුලාවේ කම්පා කොච්චර අඩුද? යම් සාන්ත වූ ප්‍රණීත වූ නිවීමක් හැනිසීමකදී යම් සාන්ත බවක් තියෙනවා නම් ඒ සම්මා සමාධිය මට යංගහතත් එක තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වෙන්වලා යම් කිසි සෝතනමිති ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පත් වීමක් ඇතනම් ඒකට සෝතාපන්නයි කියලා. ඉතින් මල් ළඟ ඔකට පත් වෙලා තියෙනවා නම් මම සෝතාපන්නයි. දැන් මේ අහල් පස්සේ උත්තරේ මම හම්බේවා. සැක නැතුව හේතුඵල න්‍යායට අනුව සෝතාපන්න වෙච්ච එක. ඉතින් දැන් කාගෙන් අහන්නේ මම සෝතාපන්නද කියලා? ඔයා කියන්න ගන්නේ මා සෝතාපන්නද? උඹ බෝ බලාගනින්. මම අහන්නේ. උඹට දහම් ආපෝදයක් ලැබුණාද? ඔබ තේරුම් ගන්නේ නේද? මම කොහොමද ඒක දැන් උඹට දහම් ආපෝදේ ලැබුණාද නැද්ද? උඹ කිව්වට කියන්නේ ඒක උඹේ දාන්න. කියන්න වෙනවා ඉතින්. ඉතින් තම තමනු විඳන්නේ තම තම ඒ අවබෝධය ලැබුවද කියලා. මේ සම්මාදිට්ඨිය ආන ඉතින් හම්බ වෙනවාමයි. ඉතින් ඔයක සම්මාදිට්ඨිය දුක්ඛේ ඥාන දුක සමුදය ඥාන දුක නිරෝධ ඥාන දුක නිරෝධ ගාමි මේ ප්‍රතිපදා ඥාන අයං උච්චදි වික සම්මාදිටික වෙටි තමයි හම්බ වුනේ. ඉතින් ওই ටික ওই විදිහට තේරුම් ගන්න ඕන. ඒතකොට ඉතින් මේක අමුදියා කියන දේ මේ කර්මස්ථානේ වර්ණ වර්ණ ගන්න ඔය දුටු දහම සිහි වෙනවා. පත් වෙච්ච ආග්‍යාචාරික මාර්ගයේ මොහොති මොහත වර්ධනය වෙනවා. වර්ධනය වෙලා සම්මා ඥාන පහල වෙලා සම්මා විමුක්තියට පත් වෙනකොට සම්මා ඥානෙ දුක්ඛේ ඥාන ආදී වශයෙන් ඒවා එක එක ඥාන වැඩෙනවා. මාර්ගඵලී මාර්ගඵලීද ඵලී අවතාර සෝතාපන්න වුණා ඊළඟට වෙරිලා ඥානි අත්තරින් වෙලී මිදියන අවස්ථාව කියලි එනකොට සකෘදාගාම වෙනවා. තව අවස්ථාවකින් සියලු කාමයන්ගෙන් මිදලා ගිහිල්ලා ඉතින් සාහුලී ඒලාගේ සාන්තිය ලැබි අනාගාමී ඵලී ලැබෙනවා. සියලු ලෝකයේ බලාපොරොත්තු සාන්තිය ලැබිය දවසක් කියලා අර්ථවත් ඵලී ලැබෙනවා. එදාට දකින්න සම්මා ඥානී සම්මා විමුක්තියටපත් වෙලා හංග 10ක් පූර්ණිය වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හංග 8යි සම්මා ඥාන සම්මා විමුක්තිය 2යි 10යි දසාංගයේ සමන්නාගතව අරහතී උච්චදීති කියලා බුදුරණහන්සේ දේශනා කරනවා. හංග 10කින් යුත් වෙච්ච එකට රහතන් වහන්සේ කියනවා කියලා. හරි අතුන් වහන්සේ කියන. එහෙනම් ඉදාටම හරියා. කාගෙන් අතහන්න ඕනේ? හරි අද නැද්ද කියලා. එහෙනම් දැනගන්න හිමයි. ඉතින් ඔය දින තේරුම් ගන්න ගෞරව දෙයක් එකිනෙක දකින්න හොමයි. මේ සම්මා ඥාන සම්මා විමුක්ති පූර්ණ වෙච්ච දාට හරියත් අට්ඨාංගිකෝ මග්ගෝ සේකා දසාංගිකෝ මග්ගෝ දසාංගිකෝ මේ දසාංගයේ සමන්නාග තියෙන අරහ අට්ඨාංගිකේ සමන්නාග තියෙන සේකා සේකා කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි තුනේ ඉන්න කෙනෙක් තමයි ආර්ය අට්ඨාංග මාර්ගයෙන් මේ සමන්නාගත වෙලා ඉන්න කෙනා. සම්මා ඥාන සම්මා විමුක්ති එක පූර්ණ දසාංගයයි සමන්නාගතව අරහ අරියතුන් වහන්සේ. ඒක දෙන්න එනකම් වර්ධන එකයි තියෙන්නේ. ඥානීය බෝධිලා විමුක්තිය මිදෙනකම් ඔය මග වර්ධනවා යටි යටි දිහි කරලා. ඒක තමයි කර්මත්තා. මේ ලෝක අනුකම්පාවයි ලෝක සත්‍ය රත් යහවත එන්න ප්‍රථමින් ඒ දේ කරලා දෙමින් දසල මාර්ගය අනුගමනය කරමින් කටයුතු කරනකොට කර්මස්ථාන වැඩිනවා, සමතත් වැඩිනවා, විදර්ශනාත් වැඩිනවා. අමුතින් බලන්න යන්නේ දෙයක් නෑ. ඔය ටික තේරුම් ගන්න ඕනේ.